ආශි පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආයුබෝවන් දුවේ පුතේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් රුහුණු සේවය මෙහෙවන අවකාශයේ පාසල රුහුණු ගුරු ගෙදර වැඩසටහනටයි ඔබ මේ එකතු වී ඉන්නේ. අද රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් ඔබට දැනුම බෙදෙන මා අකුරස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යනි දිල්රුක්ෂි ජයලත්ගේ. අවියක් බෙදනු පිණිසය, කවියක් සවිය පිණිසය, නොවියත් දනන් පවසය, සමාස පවස පිණිසය. අද පාඩම වියරණ පිපාසාවෙන් පෙළෙන දූදරුවන් වෙනුවෙනුයි. සමාස නැමැති දියදෝතින් ඔබේ පවස මදකට හෝ සංසිඳුවා ගන්න කියන ඉල්ලීමත් එක්ක අපි කතා කරමු පුතේ සමාස ගැන. සමාස කියලා කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න පහසු වෙන්නත් එක්ක මම පුතාලට මෙහෙම කියන්නම්. පද ෂෝට් වීමෙන් භාෂාව ස්වීට් වීමේ කලාව සමාසයයි. මේ තමයි පුතේ මම හදාගත්තු නිර්වචනය. ඇයි මම එහෙම නිර්වචනයක් හදාගත්තේ කියලා සමාස ගැන සඳහන් නිර්වචන අධ්‍යයනය කරද්දී පුතාලට වැටහේවි. භාෂාවක් ප්‍රාණවත් වෙන්න එහි භාවිත කරන වචන රටා මවද්දි. ඒ කියන්නේ වචන විචිත්‍රවත් වෙන තරමට භාෂාව ලස්සන වෙනවා. මෙන්න මේ හේතුව නිසා ඕනෑම භාෂාවක් තමන් සතුව තියෙන පදමාලාව නැත්නම් ශබ්ද කෝෂය ගැන සැලකිලිමත්. ඉතින් සිංහල භාෂාවටත් තියෙනවා අපූරු ලෙස පද සැකසීමේ උපකරණ පහක්. අපි මේ උපකරණ හඳුන්වන්නේ සමාස කියලා. සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථවල සමාස ගැන මේ ආකාරයට සඳහන් කරලා තියෙනවා පුතේ. ලියාගන්න කැමති දරුවෙක් ඉන්නවනම් සමාස ගැන වියරණ ඇදුරන් විසින් දක්වපු නිර්වචනයන් ලියාගත්තට වරදක් නැහැ. හොඳයි, අපි බලමු මේ නිර්වචන මොනවද කියලා. කියොලත එක අරුත, සබඳව සදන් නනරුත්, එවියු සමස් විදිනම් එහි බේ දැන් පවස්මු. සිදත් සඟරාකරුව සමාස ගැන දක්වන ආකල්පයයි මම ඒ කිව්වේ. මොකක්ද මේකේ අර්ථය? නොඑක් නොඑක් අර්ථ ඇති ශබ්ද සම්බන්ධ වී එක් අර්ථයක් ප්‍රකාශ කරන කල්හි එය සමාස විදිනම් වේ. එහි ප්‍රභේද දැන් පවසමු. තවදුරටත් සමාස ගැන දක්වන සිදත් සංග්‍රහකරුවා නේ සදෙන් සියොවේ එක සඳ අයුරක් වෙනසේ ගලපනු සමස් නම්. ඒ කියන්නේ නොඑක් අර්ථ ඇති ශබ්ද සම්බන්ධ වී එක් අර්ථයක් ප්‍රකාශ කරනසේ ගැලපීම සමාස නම් වේ කියලා සිදත් සංග්‍රහකරුවා සමාස ගැන දක්වනවා. දැන් පුතාලට පැහැදිලි මම මුලින්ම දීපු මගේ නිර්වචනය. පද ෂෝට් කිරීමෙන් භාෂාව ස්වීට් කිරීමේ කලාව සමාසයයි කියන එක ගැන. පැහැදිලිද පුතේ? මම පුතාලට නිර්වචනයක් අරගෙන එන්නේ සිදත් සංගරාවෙන් පමණයි. විවිධ ව්‍යාකරණ ග්‍රන්ථවල සමාස ගැන දක්වලා තිබුණත් වියරණ ඇදුරන් බොහෝ දෙනෙක් සලකන්නේ අපේ පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථයේ විදියට සිදත් සංගරාව. ඒ නිසා සිදත් සංගරාවට අනුව සමාසවල ප්‍රභේදයන් ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඊට පෙර ආතෝ මම කැමති පුතාලත් එක්ක සරලව කතා කරන්න මොකක්ද මේ සමාසය කියන්නේ. අපි දැන් නිර්වචන කතා කළා. නිර්වචනවල තිබුණේ නොඑක් නොඑක් අර්ථ එකතු වෙලා එක අර්ථයක් මවනවා කියලා. ඒ කියන්නේ පද කෙටි වෙලා භාෂාව රසවත් වීමට ඒ පද භාවිතා කිරීම. දැන් පුතාලට පැහැදිලි. හොඳයි, අපි ඊළඟට බලමු සමාස මගින් භාෂාවට මොනවද තියෙන ප්‍රයෝජන. ඒ කියන්නේ පද කෙටි වුණාම උදාහරණයක් විදියට අඹද දඹද නාරන්ද කෙසෙල්ද කියලා ලියන පදය අපි කෙටි කරලා අඹ දඹ නාරන් කෙසෙල් කියලා ලිව්වම ඔන්න සමාසයක් නිර්මාණය වෙනවා. ඉතින් මේ ආකාරයට සමාස නිර්මාණය වුණාම අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? මම එක පෙළට කියාගෙන යන්නම්. ලිවීමේ පහසුව, ලේඛනයේ වික්තභාවය, එකම අර්ථයක් ප්‍රකාශ කිරීම, උච්චාරණයේ පහසුව, එක් පදයක් වීම. මේ ආකාරයට අපිට සමාසවල ඇති ප්‍රයෝජන හඳුනා ගන්න පුළුවන්. ඉතින් පුතාලට හිතෙන්න පුළුවන් එතකොට සන්ධි වගේමනේ සමාසත් කියලා. නෑ පුතේ, සන්ධි වලට වඩා සමාසවල පුංචි වෙනස්කම් කීපයක් තියෙනවා. සන්ධි වලදී පද විපර්යාසයක් වුණත් සමාසවලදී වෙන්නේ අර්ථ විපර්යාසයක්. සන්ධි වලදී අකුරු පමණක් ලොප් වුණත් සමාසවලදී අකුරු හා පද යන දෙවර්ගයේම ලොප් වීම සිද්ධ වෙනවා. සන්ධි වලදී පද දෙකක් සන්ධි වුණත් සමාසයේදී පද දෙකකට වඩා වැඩි ගණනක් සමාස වෙනවා. සන්ධි වල සහ සමාස වල සමානත්වයක් දකින්න පුළුවන් පද කෙටි වීමේදී සහ උච්චාරණයේ පහසු කරවීම යන කරුණු දෙකේදී පමණයි. තේරුණාද පුතාලට? හොඳයි. අපි දැන් සමාසවල ගොඩක් දේවල් ගැන ඉගෙන ගත්තනේ. අපි දැන් බලමු සමාසවල ප්‍රභේද මොනවද කියලා. සමාසවල ප්‍රභේද පහක් තියෙනවා පුතේ. සිදත් සංගරාවට අනුව අපි හඳුනා ගන්නම් අවිය සමස්, විබත් සමස්, වෙසසුන් සමස්, අන් අරුත් සමස්, ද අරුත් සමස් කියලා දක්වනවා. ඒ කියන්නේ අව්‍ය සමාසය, විභක්ති සමාසය, විශේෂණ සමාසය, අන්‍යාර්ථ සමාසය සහ දකාරාර්ථ සමාසය කියන සමාස පහ තමයි සිංහල භාෂාවේ පද කෙටිවීමේ උපකරණ පහ විදියට අපි හඳුන්වන්නේ. අපි අද පුතේ මේ සමාස වර්ග පහෙන් සමාස වර්ග දෙකක් ගැන කතා කරනවා. මම අද තෝරාගත්ත පුතාලට කතා කරන්න අව්‍ය සමාසය සහ විභක්ති සමාසය ගැන. කළු ලෑලි, සුදු ලෑලි, චෝක්කූරු, මාකර් පෙන් අහිමි අපේ ලෝකයට ව්‍යාකරණීය අභියෝගයක් වුණත් මගේ දුවල පුතාල ඔක්කොම මාත් එක්ක මේ අභියෝගේ ජය ගන්න එකතු වෙයි කියලා මම හිතනවා. අපි මුලින්ම කතා කරමු එහෙනම් අව්‍ය සමාසය කියන්නේ මොකක්ද කියලා. පෙරකඩ උසුරුවන යෞකු පන ඈ අවියන් පරපද සබද ළඳහොත් අවිය සමස එවියු. අව්‍ය පදයක් නැත්නම් නිපාතයක් හෝ උපසර්ගයක් වෙනත් පදයකට මුලින් යෙදී සිදුවන්නේ අව්‍ය සමාසයයි. අව්‍ය සමාසයේ ප්‍රභේද හතරක් තියෙනවා. යව්වාදී වර්ගය, කුවාදී වර්ගය, ප ආදී වර්ගය, න ආදී වර්ගය. යව්වාදී වර්ගයට යව්, යාව, යත, යතහා, අනු, තාව කියන අව්‍ය පද අයත් වෙනවා. අපි උදාහරණයක් එක්ක සාකච්ඡා කරමු පුතේ. යව් දිව්, දිවි ඇතිතෙක් කියන අර්ථයෙන්. යාව දන ජීව, යාව ජීව. යතහා දන ලාභ, යතා ලාභ. යත දන විධි, යත විධි. අනු දන බල, අනු බල. අනු දන නායක, අනු නායක. මේ ආකාරයට පුතේ අපිට යව් ආදී වර්ගයට අයත් වෙන අව්‍ය පද වචනයක යෙදෙන ආකාරය සාකච්ඡා කරන්න පුළුවන්. ඔබට යම් දෙයක් පැහැදිලි ඇති. මේ පදවලින් අනු කියන පදේ පමණක් නිරන්තර භාවිතයක් භාෂාව තුළ පවතින බව. ඊළඟට කූ ආදී වර්ගයට පුතේ කූ, දු, සු, දුර්, දෘ, දුෂ්, නිර්, නිෂ් කියන පද අයත් වෙනවා. උදාහරණ විදියට කුපුරිස්, දුලද, සුමිහිරි, දුර්ගන්ධ, නිර්ධන වගේ පද අපිට හඳුනා ගන්න පුළුවන්. ප ආදී වර්ගයට ප, උප, ප්‍ර කියන පද අයත් වෙනවා. උදාහරණ විදියට පබ්බල, උපනායක, ප්‍රවර වගේ උදාහරණ අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ. ඊළඟට න ආදී වර්ගය ගැන අපි කතා කරමු. මෙයට අයත් වෙන පදය න. මේකෙදි අපි දැනගන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි න නිපාතය ව්‍යංජන අක්ෂරයකට පෙර පදයකට එකතු වෙද්දී න අකුර අ ශබ්දයට හැරෙන්නත් පුළුවන්. උදාහරණ විදියට න දන කුසල් ශබ්ද වෙන්නේ අකුසල් කියලා. න දන ප්‍රමාණ අප්‍රමාණ. න දන සුර අසුර. න දන මිහිරි අමිහිරි. මේ ආකාරයට න අක්ෂරය අ ශබ්දයට හැරෙන්නේ කොහොමද කියලා දැන් පුතාලට පැහැදිලි ඇති. ඊළඟට න නිපාතය නෝ, නු ශබ්දයට හැරෙන්න පුළුවන්. උදාහරණ විදියට න දන මිනිස්, නොමිනිස්. න දන විධිමත්, නොවිධිමත්. න දන ගැලපෙන, නොගැලපෙන. න දන සුදුසු, නුසුදුසු. ආදී වශයෙන්. ඊළඟට පුතේ නනිපාතය ස්වර අක්ෂරයට පෙර එකතු වෙද්දී එය අන් බවට පත් වෙනවා. අපි උදාහරණ බලමු. න ධන අවශ්‍ය අනවශ්‍ය, න ධන අලස් අනලස්, න ධන ආචාර අනාචාර, න ධන ආදර අනදර. මේ ආකාරයට අන් කියන ශබ්දයේ මුලට එකතු වූ ආකාරයටයි අපිට සමාස පදේ නිර්මාණය වෙන්නේ. දැන් පුතාලට මේ අව්‍ය සමාසයේ නිර්මාණය වෙන ආකාරය පැහැදිලිද? මේ කියා දීපු සෑම ආකාරයක්ම අමතක වුණත් ඔයාලට මෙන්න මේ අව්‍ය පද ටික අව්‍ය සමාසයේ ආකාරයේ නිර්මාණය වෙනවා කියලා මතක තියාගන්නකෝ. ප පර අවස අනුනී ගන්නේ දූ වී ආ අදි සු ඌ වෙන්නේ අබි පිරි උප අප පස් පිළිගන්නේ අති පි උප සර්ගය නම් වන්නේ. හොඳයි පුතේ, අපි ඊළඟට කතා කරමු විභක්ති සමාසය ගැන. පුතාල දන්නවා අපි විභක්ති නමයක් ඉගෙන ගන්නවා. ඉතින් පුතේ විභක්ති නමෙන් ප්‍රථමා විභක්තියයි ආලපන විභක්තියයි හැර ඉතිරි විභක්ති හත තමයි මේ විභක්ති සමාසයට අයත් විභක්ති විදියට අපි හඳුන්වන්නේ. පෙර පසු විබත් හැර සෙසු සත් විබත් අත්පද පරපද හා සමස්වත එවිබත් සමස් නම් වේ. අපි විභක්ති සමාසයට අයත් ප්‍රභේද හත මුලින්ම හඳුනා ගනිමු. කර්ම විභක්ති සමාසය, කර්තෘ විභක්ති සමාසය, කරණ විභක්ති සමාසය, සම්ප්‍රදාන විභක්ති සමාසය, අවිධි විභක්ති සමාසය, සම්බන්ධ විභක්ති සමාසය සහ ආධාර විභක්ති සමාසය. අපි මුලින්ම කතා කරමු කර්ම විභක්ති සමාසය පිළිබඳව. අපි කර්ම විභක්තියේදී කර්ම විභක්ති පදය විදිහට හඳුනාගන්නේ උක්ත වුණු කර්ම පදය. කර්ම විභක්ති සමාසයේදීත් පුතේ අපි අරගන්නේ සමාස වෙන පදවල උක්ත වෙන කර්ම පදය. ඒ කියන්නේ පුතේ සෑම කර්ම විභක්ති සමාස පදයකින්ම යම් ක්‍රියාවක් කරන්නෙකු පිළිබඳව හඟවනවා. උදාහරණ විදිහට දඩයම් කරන්නේ කියන පද කෙටි කළොත් දඩයම් කරු කියලා සමාසය නිර්මාණය වෙනවා. දඩයම් කරු කියන්නේ යම් ක්‍රියාවක් කරන කෙනෙක්. තේරුණාද? ඡන්දය දෙන්නේ කියන පද කෙටි කළොත් ඡන්දදායක කියලා සමාසය නිර්මාණය වෙනවා. ඡන්දදායක කියන්නේ යම් ක්‍රියාවක් කරන කෙනෙක්. තේරුණාද පුතාලට? දැන් ඒ වගේම ගව පාලනය කරන්නේ ගවපල්, මෙහෙ කරන්නේ මෙහෙකාරි, දේශපාලනය කරන්නේ දේශපාලක, මේ ආදී වශයෙන් කර්ම විභක්ති සමාස පද අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු කර්තෘ විභක්ති සමාසය ගැන. කර්තෘ විභක්ති විදිහට අපි හඳුනාගන්නේ අනුක්ත වුණු කර්තෘ පදය. කර්තෘ විභක්ති සමාසයේදීත් අපි කර්තෘ විභක්තියට අයත් වෙන පද තමයි සමාසයේ විදියට හඳුනාගන්නේ. වෙනස තියෙන්නේ සමාසයේදී පද කෙටි වීම. උදාහරණ විදියට බමුණන් විසින් කෙරෙන යාග කියනකොට බමුණන් කර්තෘ විභක්තියට අයත් වෙනවා. නමුත් අපි කර්තෘ විභක්ති සමාසයේ විදියට අරගන්නේ මේ සම්පූර්ණ කොටසේම තනි පදය. ඒ කියන්නේ බමුණන් විසින් කෙරෙන යාග කියන කොටසේ තනි පදය බමුණු යාග කියන පදය. අපි තවත් උදාහරණයක් අරගමු. දෙවියන් විසින් කියන ලද කියනකොට දෙවියන් තමයි අපි කර්තෘ විභක්තිය විදියට අරගන්නේ. ඒත් කර්තෘ විභක්ති සමාසයේදී අපි දෙවියන් විසින් කියන ලද කියන මුළු කොටසම කෙටි කරලා දේව භාෂිත කියන සමාස පදය ගොඩනගනවා. අපි තව උදාහරණ කීපයක් බලමු. වේයන් විසින් නැගුණු පස් වේපස්, බුදුන් විසින් දේශිත බණ බුදුබණ, පරා විසින් පුටුවේ පරපුටු. මේ ආකාරයට පුතේ අපිට කර්තෘ විභක්ති සමාස පද ගොඩනගන්න හඳුනාගන්නත් පුළුවන්. ඊළඟට අපි කරණ විභක්ති සමාසය බලමු. කරණ විභක්තියේ විදියට අපි සැලකන්නේ යමක් කිරීමට හේතු වන පදේ වුණත් කරණ විභක්ති සමාසයේදී අපි ඒ මුළු කොටසම කෙටි කරලා අරගන්නවා. ඒ කියන්නේ අපි උදාහරණයක් බලමු. අතින් කරන කම් කියන කොටසේ කරණ විභක්ති පදය අතින්. නමුත් කරණ විභක්ති සමාස පදයේදී අපි මේ මුළු කොටසම කෙටි කරලා අතින් කරන කම් අත්කම් කියලා සමාස පදේ අරගන්නවා. තව උදාහරණයක් බලමු. ගලින් කළ පඩි කියන කොටස කරණ විභක්ති පදය ගලින්. නමුත් කරණ විභක්ති සමාස පදයේ ගල්පඩි කියලා අපි කෙටි කර ගන්නවා. තේරුණාද? ඒ ආකාරයටම කිරෙන් පිසූපත්, කිරිපත්, මැටියෙන් කරන ලද බඳුන්, මැටි බඳුන්, රණින් කළකම්, රන්කම් විදියට අපි කරණ විභක්ති සමාස පද ගොඩ නගනවා. ඊළඟට සම්ප්‍රදාන විභක්ති සමාසය බලමු. සම්ප්‍රදාන විභක්තියේදී යම් දානයක් ලැබෙන පද තමයි විභක්තිය විදියට අරගන්නේ. නමුත් සමාසයේදී මුළු කොටසේම පද කෙටි කරලා සමාසය නිර්මාණය කරනවා. උදාහරණ විදියට සතුන්ට දක්වන කරුණාව කියන කොටසේ සම්ප්‍රදාන විභක්තිය සතුන්ට කියන පදය. නමුත් සතුන්ට දක්වන කරුණාව කියන මුළු කොටසම අපි සමාස කරනවා. නැත්නම් කෙටි කරනවා. සත්ව කරුණාව කියලා. එතකොට සම්ප්‍රදාන විභක්ති සමාසය සත්ව කරුණාව. අපි තව උදාහරණයක් බලමු. ශිෂ්‍යයන්ට දෙන ආධාර. මේකේ සම්ප්‍රදාන විභක්ති පදය ශිෂ්‍යයන්ට වුණත් අපි සම්ප්‍රදාන විභක්ති සමාසය ගොඩනගද්දී මුළු කොටසම කෙටි කරලා ශිෂ්‍යාධාර කියලා සමාස පදය හදාගන්නවා. මේ ආකාරයට බුදුන්ට කරන පූජාව බුද්ධ පූජාව, ගිලනුන්ට කරන උපස්ථාන ගිලාන උපස්ථාන, මහල්ලන්ට තනන නිවාස මහලු නිවාස යනාදී වශයෙන් අපි සම්ප්‍රදාන විභක්ති සමාස පද ගොඩනගනවා. ඊළඟට බලමු අවදි විභක්ති සමාසය. අවදි විභක්තිය කියලා හඳුන්වන්නේ යම් සීමාවක් හඟවන පද. නමුත් සමාසයේ විදියට අරගන්නේ මුළු කොටසම කෙටි කරලා. උදාහරණයක් අරගමු. එතකොට පුතාලට පැහැදිලි වේවි. අහසින් ලැබෙන දිය කිව්වහම අවදි විභක්තිය අහසින් කියන පදේ. නමුත් අවදි විභක්ති සමාසය ගොඩ නැගෙන්නේ මුළු කොටසම කෙටි වෙලා අහස් දිය කියලා. ඒ වගේම රජුගෙන් ලැබෙන නියෝග කිව්වම අවදි විභක්ති පදය රජුගෙන්. නමුත් අවදි විභක්ති සමාසය රාජ නියෝග කියලා මුළු කොටසම කෙටි වෙලා ගොඩනැගෙනවා. මේ විදියට වැස්සෙන් ලැබෙන ජලය වැසි ජලය, මුහුදෙන් හමන සුළන් මුහුදු සුළන්, ගින්නෙන් වන බිය ගිනි බිය, සොරුන්ගෙන් වන බිය සොර බිය ආදී වශයෙන් අවදි විභක්ති සමාස පද ගොඩනැගෙනවා. අපි ඊළඟට බලමු සම්බන්ධ විභක්ති සමාසය ගැන. සම්බන්ධ විභක්ති පදේ ලෙස අපි ගන්නේ යම් අයිතියක් ප්‍රකාශ කරන පදය. නමුත් සම්බන්ධ විභක්ති සමාසයේදී ඒ කෙටි වෙනවා. උදාහරණ විදියට ඇතාගේ දල කියනකොට සම්බන්ධ විභක්තිය තමයි ඇතාගේ කියන පදය. මොකද ඇතාට තමයි දල අයිති. නමුත් සම්බන්ධ විභක්ති සමාසයේදී මෙය ඇත් දල කියලා සමාස පදේ නිර්මාණය වෙනවා. මවගේ කිරි කියනකොට සම්බන්ධ විභක්ති පදය මවගේ. නමුත් සම්බන්ධ විභක්ති සමාසය මව් කිරි බවට නිර්මාණය වෙනවා. මේ ආකාරයට බුදුන්ගේ ගුණ බුදු ගුණ, එළුවාගේ මස් එළු මස්, රජුගේ භෝජන රාජ භෝජනාදී වශයෙන් සම්බන්ධ විභක්ති සමාස පද නිර්මාණය කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ආධාර විභක්ති සමාසය. අපි ආධාර විභක්තිය ලෙස හඳුන්වන්නේ යම් ක්‍රියාවක් සිදුවන්න උපකාරී වෙන පදේ. නමුත් මෙහිදී එය කෙටි වෙලා සමාසයේ නිර්මාණය වෙනවා.
අවකාශී
අපි උදාහරණ කීපයක් බලමු. වනේහි පිපෙන මල් කිව්වම ආධාර විභක්ති පදේ විදියට අපි ගන්නෙ වනේහි. නමුත් ආධාර විභක්ති සමාසයේ වෙන වන මල් කියලා කෙටි වෙලා නිර්මාණය වෙනවා. සඳෙහි රැස් කිව්වම ආධාර විභක්ති පදය සඳෙහි. ආධාර විභක්ති සමාස පදය සඳ රැස් විදියට නිර්මාණය වෙනවා. මුහුදෙහි වැලි මුහුදු වැලි, බිමෙහි හතු බිම් හතු, රටෙහි වැසි රට වැසි යනාදී වශයෙන් ආධාර විභක්ති සමාසය නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි පුතේ, අපි දීර්ඝ වශයෙන් සමාස කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරලා අව්‍ය සමාසය සහ විභක්ති සමාසය ගැන කතා කළා. පුතාල මගේ හඬ මම කියා දුන් කරුණු මාර්ගයෙන් සමාස පාඩමේ කොටසක් ඉගෙන ගන්න ඇති කියලා මට හිතෙනවා. එහෙනම් පුතේ, මේ පාඩමේ අනිත් කොටසත් සමග නැවත හමුවන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. සුබ දවසක්. මම දිරුක්ෂි ජයලත්ගේ.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සිංහල විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් SIN හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර